ආස්වාස ප්‍රස්වාස වාතේ නාසිකාගේ දෙකේ නිදන්නේ මේට පුජියම කුමක්ද මදිරන බෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින ඔකට කවුරු ප්‍රශ්න කරන්නේ කාටද ප්‍රශ්න තියුනේ කියනවා ආස්වාස ප්‍රස්වාසයෙන් මදිනනවා කියලා කිව්වේ මේ මුලින් කමතහනක් ඒ හිතින්නේම නැති කමද නැත්නම් ඒක වඩනකොට නොකේ යන ගතියද? ඒ කියන්නේ මුලින් ධම්ම ආස්වාදකත්වයක් තේරෙන්නේ නැහැ. එහෙනම් අපිට ඔකට කරන්න පුළුවන්. අර මෙහෙම දැන් ආස්වාස ප්‍රසවාසයේ නොකේ යන කමද මේ නාසිකාගේ තියා එක තියා ගන්නවා කියන එක තේරෙන්නේ නැහැ නේ. මේක දැන් සත්‍යක අධ්‍යයහාම අපිට බාහිර දේවල් වලට අවධානය යම් වෙන වැඩි නිසා එක වහ ගන්න. මෙහෙම පත කියලා බලන්න. අපි තුල් දෙක ගාව. තිබ්බම හොඳට මේ ස්පර්ශ වෙනවා. ඇඟිල්ල තුල් දෙක ස්පර්ශ වෙනවා තේරෙනවනේ. තේරෙනකොට අත ඒ ස්පර්ශ වෙච්ච තැන දැනුම් සහිතවම තියාගෙන හිට ඊට යොමු කරලා ඇඟිල්ල ගන්නවා. ආවදන ටිකක් මොහොතක් අස්වස පස්වස වෙනුනේ තුල් දෙක දිහා හිතෙන් බලාගෙන ඉන්නේ. තේරෙන්නේ නැහැ. මේ තෝල් දෙකේ දිහා හිතෙන් බලන්න පුළුවන්කම තියෙනවා මේ ඇත්තදනේ. ඇඟිල්ල ගත්තට පස්සේ තෝල් දෙක දිහා එහෙම හිත බලාගෙන ඉන්න ගතිය තියෙනවනේ. අන්න ඕකට තමයි සතිනේතිද දියා ගන්නවා කියලා කියන්නේ. තේරෙනවා නේද? එහෙම හිතෙන් තෝල් දෙක දිහා බලාගෙන ඒ දැනුම් සහිත බවම ඉන්නකොට ටිකක් වෙලා අස්වාස පස්වාස වෙන බව තමයි තේරෙන්නේ. හිත ලොකුස්ම ගන්නෙ නැහැ. මෙතන දැනුම් සහිත හැම වෙලාවෙම තොල් දෙකට තමයි හිත යොමු කරලා තියෙන හිතින් තොල් දෙක දිහා බලාගෙන ඉන්නවා වෙන කොහටවත් යන්න දෙන්නේ නැතෝ හිත අපි ආනාපාන සතියෙන් කෙරෙන් හදන වැඩේ අපි බලමු. ඒ කියන්නේ මේකෙන් කරන්නේ හිත එක 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 අරමුණු සිහි කරන ගතිය නවත්තන්න හදන්නේ. ඒතකොට දැන් අපි කියමු වන්දනේ කෝපේ දිහාම බලාගෙන හිටියොත් වටපිට මට පෙනෙන බව හෝ වටපිට බලන කමෙන් මාව මගහැරෙනවානේ. අන්න ඔය වගේ උපායක් තමයි මේ කරන්නේ. අපි හිතෙන් තොල් දෙක දිහා බලාගෙන තොල් දෙක ගැන දැනුම් සහිතව ඉන්නවා. හිත යොමු කරලා තියෙනවා තොල් දෙකට. එතකොට හිත ඇතුළෙන් එක එක දේවල් සිහි කරන එක තමයි එකින් අඩු වෙලා තියෙන්නේ. එහෙම තොල් දෙකට හිත යොමු කරලා තොල් දෙක දිහා හිතෙන් බලන දතියකින් ඉන්නකොට අස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්න. සිතල අස්වාස ප්‍රස්වාස කරන්න ඒ විදිහටයි කරන්නේ. මේ ඒක කොහොමද කරලා බැරි වුණොත් මම තව උපායක් කියන්න දැනට පස්සේ මම කළ බලන්න දැන් ඒ සතරෙම පිටිය තොල්දක පියා නැත්නම් ඒ සතරෙම පිටිය පියා ගන්නවා කියපු තේරුණා නේද? තව කාටද ප්‍රශ්න මොන හරි තියෙද? මතකේ අස්වාස ප්‍රස්වාසයේ නොදෙනි ගියට කමක් නැහැ. දැන් අස්වාස ප්‍රස්වාසයේ නොදෙනි ගියාට අපිට තොල් දෙක ගාව හිත තබා ගත්තාම ඒ සත්‍ය නිමිත්ත ඇති බව හොඳට තේරෙනවා. එතන හිත තබා ගන්න අස්වාස ප්‍රස්වාසයේ දීගට නොදෙන්නාට අස්වාස ප්‍රස්වාස වෙනවා කියන ගතිය තේරෙනවා. ඒ ගතිය හිත තබා ගැනීම. මොකද තව ඉස්සරහට ගියාම ගොඩාක් හිත වැඩෙනකොට මේ තොල් දෙක දැනුමක් නැති වෙනවා. නාසය ගැන තියෙන දැනුමක් නැති වෙනවා. මේ මූණ පෙනෙන ගතියක් නැති වෙනවා. නමුත් මේ සත්‍ය නිමිත්ත කියන එක එහෙමම හරියට අපිට තොල් දෙක ගාව හිත තියාගත්ත විදිහට සත්‍ය නිමිත්ත විතරක් හිත තියාගන්න දෙනවා. අහස වගේ නිමිත්ත විතරක් අපිට ඉතුරු වෙන දවසක් තියෙනවා. එහෙනම්ලා අස්වාස ප්‍රස්වාසයේ නොදෙනී ගියට සමුත් නෑ. නමුත් තොල් දෙක දිහා බලාගෙන අස්වාස ප්‍රස්වාසයේ ඉන්න කියලා කියන්නේ අස්වාස ප්‍රස්වාසයේ තොල් දෙක ගාව හිත තියාගෙන අස්වාස ප්‍රස්වාසයේ බලන එක උපායක් නේ. අර මම කිව්වේ වැඩ දෙකක් දීලා තියෙන්නේ. දැන් තොල් දෙක ගාව හිත තබාගෙන ඉන්න කියලා කිව්වහම ඉන්නද යටින් යනවා එක එක තැන්වලට. ඒ අනේක වළක්වන්න උපායයක් තමයි අස්වාස ප්‍රස්වාසයේ සිහිය යොමු කරන එක. කොහොම කරනකොට ඉබේම හිත අස්වාස ප්‍රස්වාසයේ එන්නෙන් රුහුදු වෙලා අස්වාස ප්‍රස්වාසයේ ගමනක්ම නොදෙනි තොල් දෙක ගාව මේ දැනුම තියෙන පරිසරයේ විතරක්ම තේරුම් මට්ටමට එනවා. ඊට පස්සේ ඒකත් තව දුරට ඒ ගති ආසේවණය කරනකොට කරනකොට ඇති වෙන ගති බොහෝයි. මම ඕවා ඉස්සරලා නම් කියන්නේ. මොකද මොනවා හරි දෙයක් කියපු ගමන් ආම්තරනේ දැන් මට තෝල් දෙක ගැන අස්සසකසත දෙන්නේ දැන් මෙන්න මෙහෙමයි කියලා එහෙම වෙලක් නැහැ. සමහරවිට ඕකම ගන්නවා. නැත්තම් පිට වැඩෙනකොට තියෙන අත්දැකීම් උඩ තියෙනවා. එතකොට ඒ අපේ මනස හසුරවන්න ඕනේ ක්‍රමවේදයන් තියෙයි. එතකොට නමුත් අපි උත්තර ටික විතර කොපි කරලා අරගන්නවා. ඒකින් වෙන්නේ මොකද්ද? එහෙම නැතිනම් ඉස්සෙල්ලාම ඒ ගතිය හිතට අරගෙන ඒකට උත්සාහවත් වෙනවා එතකොට. එතකොට අර ක්‍රමානුකූලව හිත තැන්පත් වෙන්න ඕනේ වැඩෙන්න ඕනේ කම වැඩෙන්නේ නැහැ. අරක බලනකොට මොන හරි ගතියක් දැනෙනකොට තමම හිතන්න හරි මේ දැන් ආම්බු කියපු ගති ටික තමයි එන්නේ කියලා. ඉතින් ඒ හින්දා ගොඩක් වෙනස් වෙනවා ඉස්සරහට. ඒ හින්දා දැනට අත්පසපස් වාසියේ නොදැනුණාට කමක් නැහැ. ඒ කියන්නේ කොහොමත් අස්වාසපස් වාසියේ සිවුම් වෙනවා. එහෙම සිවුම් සතුටින් ඉති දැන් අස්වාසපස් සිවුම් වෙනකොට මම දැන් වැඩක් දෙන්න තාම එක දුන්නේ නැහැ. ඒක කරලා ඉවරලා ආයෙත් තාම බලපති දෙක් තියෙනවා. ඒක උඩ ආයෙත් අසසසසලු ප්‍රකට වෙනවා. මේ දැන් අපි කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අධිචිත්ත මනිවිත්‍ය විකෝ කාලේන කාලානේ තීද නිමිත්තානි මනසිකා තබ්බානි. චිත්ත දියුණු කරන කෙනෙක්, චිත්ත වඩන කෙනෙක් කලින් කලට තුන් නිමිත්ත කාසේවණය කරන්න ඕනේ. සමත නිමිත්තංච පග්ඝා නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච. එතකොට චිත්ත සමතිය ඇති වෙන සමත නිමිත්ත ප්‍රසුර කරන්නත් ඕනේ. ඒ වගේම වීර්යය ඇති වෙන වීර්යයට කර්ම වෙනෙහි කරන්නත් ඕනේ. ඇලීම් ගැටීම් දෙක අඩු වෙන උපේක්ෂාවට වෙනෙහි කරන්නත් ඕනේ. එතකොට පග්ඝා නිමිත්ත කියලා කිව්වේ වීර්යයට. උපේක්ඛා නිමිත්ත කිව්වේ මෙවි දර්ශනාවට. දැන් අපි ආනාපාන සතිය ඔය මේ භාවනා කරන එක මම කිව්වා රං කරුවේ මේ කම්මලක කෙනෙක් නේ යකඩයක් රත් කර කර තලනවා වගේ වැඩක්. එතකොට දැන් මේ සත්‍ය නිමිති හිත තියාගෙන අපි අස්වාස පස්වාසයට නුවණින් සත්‍ය නිමිති හිත තියාගෙන මේ කලේ සිත නොයෙක් නොයෙක් කරමුණු වල දුවන්ඩ නොදී හිත එක්තෙන් කරන එක. ඒ කියන්නේ නීවරණ ධර්ම අඩු කරන එක. දැන් මෙහෙම ටිකක් වෙලා කරනකොට කළා ඊට පස්සේ ওই යකඩ රත් කළා වගේ තමයි. ඊට පස්සේ සලන්න ඕනේ වගේ දැන් මේ අස්වාස පස්වාසයේ දැනෙන්නේ නැතු යනවා එහෙම හිතෙන් දැන් නීවරණ මේ මොහොතේ නීවරණ ධර්ම අඩු වෙලා අඩු වෙන එකේ ලක්ෂණය. එතකොට අපි විදර්ශනාවට හිත නැඹුරු කරන්න ඕන. විදර්ශනාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි දැන් ලෝකයේ සත්පුද්ගල භාවයේච හම්බ වෙන මේ සවිඥානික කය නෝනෙ මෙනෙහි කරන්න ඕනේ. එතනද ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අජත්තම බහිද්ධාව අජත්ත බහිද්ධාව. තමන්ගේ ශරීරෙ විතරක්ම බැලුවොත් ඕගොල්ලන්ට මේ තමන් කියන හැඟීම ටික ටික අඩු වෙයි. නමුත් බාහිර සත්පුද්ගල සංඥාව එහෙමම තිතුරු වෙනවා. එතකොට මේ බාහිර හම්බ වෙන සත්පුද්ගලංගය ඇලීම් ගැටීම නතර වෙන්නේ නැහැ. බාහිර විතර බැලුවාම මෙහි සත්‍ය පුද්ගලය කියලා අඩු වෙනවා. එනේ මෙහි පුද්ගල සංඥාව අඩු වෙන්නේ නැහැ. ඔය දැන් ගොඩක් වෙනකොට අසුබ භවනාව කරනකොට ඔය ප්‍රශ්නේ තියෙනවා. මේ පැත්ත තමන්ගේ ශරීරයේ පැත්ත අසුබ ස්වභාවය නොකළ බාහිර දේවල් විතර අසුබ ස්වභාවය බලන මෙහි පුද්ගල භාවය තහවුරු වෙනවා. එතකොට පිළිකුල දැනෙන්නේ. එතකොට අනිත් අය ප්‍රතික්ෂේප කරන අනිත් අයගේ ඉන්නේ බැරි. ස්වභාවය දැනෙන්නේ මොකද මෙහි සම්පූර්ණ පුද්ගලයා හැමමයි බාහිර වස්තුන් පුද්ගල ශරීරය විතර පිළිකුල දැනනකොට ගැටීමක් ඇති වෙන මිස කලකිරීමක් නෙමෙයි වෙන්නේ. ඒ නිසා අජ්ජත් බහිද්ධාවා කියලා දෙපැත්තම බලවන්නේ තමන්ගේ ශරීරයේ පිළිබඳව අනිත් ඕක පිළිබඳව සමානව මේ කෙලෙස අඩු වී යනවා. එතකොට පුද්ගල සංඥාව අඩු වෙන්නේ තමන් කියන තැනත් අඩු වෙනවා. පුද්ගල භාවයේ බාහිර කය කියන පුද්ගල භාවයත් අඩු වෙනවා. ඒ දෙපැත්තම අඩු වෙනකොට තමයි අපිට අදීමකින් ගැටීමකින් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකය සත්පුද්ගලයේ භාවයට දකින්න මේ අරමුණු ටික විතරක් ගන්න. මෙතනදී දැන් රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අනිත් අරමුණු ඔක්කොම අතහරින්න. ඒව කොම ඒකම අපිට ඔය දේවල් වල යන වහන එක කඩක් කියලා තියෙනවා අපේ හිත දෙන්නලා හිත කැමැත්තෙන් තියෙන යම්තරක් වස්තු තියෙනවා ඕව ඕගෙම තණ්හාව ඕව හැම එකකම තියෙන වටිනාකම නොතේරෙනකම අතහැරෙනවා තණ්හාව අතහරින්න බෑ ඒකේ තියෙන ඇත්ත දකිනකොට ඒකේ තියෙන වටිනාකම අතහැරෙනවා එතකොට කැමැත්ත කියන කීයෙම ලේන්නේ එතකොට ඒවට තියෙන වටිනාකම අඩු වෙන්නේ මේ සත්පුද්ගල භාවය අඩු වෙන කොටයි. මොකද තමන්ගේ ජීවිතයේ තියෙන ආසාව තමයි තමන්ගේ ජීවිතයේ තියෙන කැමැත්ත මත තමයි තමන්ට රැකවරණය පිණිස පහසු පිණිස තමයි අනිත් දුවාදරුව ඥාති හිතේ සිටින්නේ. ඊට පස්සේ තමන්ගේ අනුන් ඒ තමන්ගේ අයගේ යහපතට තමයි ගෙවල් තුරවල් යාන වාහන ඉදකඩම් තියෙන කියන තැනකින් බැඳිලා තියන්නේ අපි. එතකොට බාහිර දේවල් ඔක්කොම අවිඥානික වස්තු වල තියෙන බැඳීම ඇලීම අතු වෙනවා තමන් සහ තමන්ගේ අය කියන ටික අතහැරෙනකොට. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ හැමෝටම අජත්තං වා කායේ කායං පස්සී කියලා පෙන්නනවා පරසත්තං වා පරපුද්ගලං වා කියලා පෙන්නන තැනක සත්පුද්ගල භාවයක තියෙනවා. මෙතනදී ඇහෙන් දකිනකොට හෝ සත්පුද්ගල හැඟීමක් එනවා. කනින් ශබ්දයක් අහනකොට ඒ ශබ්දෙත් එක්ක ළමයෙක් කෑ ගහන හඬ, මිනිස්සෙක් කතා කරන හඬ කියලා හඬත් එක්ක තමයි සත්පුද්ගල භාවයක් කරනවා නම් හඬ අතරින්ද රෙන පුද්ගලයා හිතට අඳගන්නවා. එතකොට අහවල් සතාගේ ගඳ, අහවල් කෙනාගේ ගඳ කියලා අපිට ගන්ධයක පුද්ගල භාවයක් කරනවා නම් පුද්ගලයා අල්ලගන්නවා හිතින් කෙනා අතරින්නවා. රසත් එහෙමයි අහවල් කෙනා මුගිරු දුන්නු කෑම නැත්නම් අහවල් කෙනාගේ කෑම අල්ලායි කියනකොට කෙනා අල්ලගන්නවා රසය අතරින්නවා. අහවල් කෙනා යඟට ඇඟේ හැපුණේ අහවල් කෙනාව යල්ලි කියන තැනකට එනකොට කෙනා අල්ලගන්නවා ස්පර්ශය අතහරිනවා. හිතට දරුවෙක් මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, යාළුවෙක් මතක් වෙනවා කියනකොට ඒ බාහිර තියෙන වස්තු අතහරිනවා. ඒ කියන්නේ සිතට සිහි වෙන පුද්ගලයා කෙනා කියලා සිත අල්ලගන්නවා. ඒ කියන්නේ යම් තාක් මේ ස්පර්ශ ආයතන හය දිහා හොඳ දැනුමෙන් හොඳ නුවණින් ඉන්න කොතනක හරි පුද්ගලයෙක් සත්වයෙක් කියලා සිහි වෙන හැම තැනකම එහෙමම අතාරින්න එපා. ඒක හොඳට මෙනෙහි කළාමයි අතාරින්න ඕනේ. ඒ මේ හිත හුරු කරන්න පුළුවන් එකක්. ඒක ටික ටික මුල් කාලේ අපහසු වුණාට හුරු වුණාම ඉදීම විමසන්න හුරු වෙනවා. අපි කියමු දැන් මේ ශරීරය හොඳට බලනවා. කේතන් ලොම්නියත ධම්මස්නහර මේ වගේ කුරුතු කොටස් වලින් හැදලා තියෙන කනපන ආහාර නේද මේ රූපේ හැදලා තියෙන්නේ කියලා බලනවා. දැන් අපි දන්නවා කුරුතු කොටස් ටිකක් තියෙන්නේ කනපන ආහාර හැදලා තියෙන්නේ කියලා දන්නවා අපි. නමුත් මේ ශරීරය යෑමේම පෙරිනවා. එතකොට රූප බලනවා, සද්ධාහන වගේ ක්‍රියා ටිකකුත් වෙන හැංග තවත් පුද්ගලෙක් කියලා අපි රැවටිලා තියෙනවා. ඒ නිසා මේ කය ඇසුරු කරගෙන මෙන්න මේක හොඳට හදාගන්න එක තමයි විදර්ශනාව කියන්නේ. ලෝකයේ පුද්ගලෙක් කියලා දකින තැන, සත්‍යයක් කියලා දකින තැන, අපිට පුද්ගලෙක් කියලා පෙනෙන තැන, මම කියලා පෙනෙන තැන, ඒ ලෝකෙ මෙන්නත උදෙන් අවතින ඇත්ත ඇති හැටි මෙනෙහි කරනවා. දැන් තමන් කියන ශරීරය බලනවා. මේ ශරීරයේ කෙස් ලොම් නියත තමස් මෙහෙම එකින් එක ඉතාමත් වේගෙනුත් නෙමෙයි, ඉතාමත් හිමිනුත් නෙමෙයි. අර්ථය තේරෙන ප්‍රමාණය මම කිව්වේ දැන් කෙස් ටික කපලා අපිට බිම දැම්මොත් කෙස් කියලා පේන පුද්ගලයා පේන්නේ නැහැ. ලොම් කියලා අපි මේ කපලා බිමට දැම්මොත් ඒක ලොම් රොම කූප ටිකක් කියලා පේන පුද්ගලෙක් පේන්නේ. ඒ විදිහට හිතට දැනෙන විදිහට බලන්න. එහෙම බලන්න උත්සාහවත් වෙන මුල් කාලේදී එහෙමවත් පේන්නේ නැහැ. බලන්න හැදුවට තාම තමන්ව ඈඳිලමයි පේන්නේ. නමුත් ඒක කරනකොට ඒක වෙන වෙනවා. එතකොට මේ විදිහට කෙස් ලොම් නියට මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියට කියලා මෙහෙම බලන්න. බලනකොට තාම මේ මම කියන හැඟීම ඈඳිලමයි තේරෙන්නේ. ඒ වුණාට එහෙම බලන්න. කනකොන ආහාර මේ රූපේ හැදෙනවා නේද කියලා ඔන්න හොඳට හිතනවා. රූපේ බැලුවා රූපේ ඇතිවීමත් බලනවා. හිතින් හිතන්නම ඕනේ. එහෙම කයට යොමු වෙලා යොමු කරගෙන හිතනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් තමයි විඥානය පවතිනවා නේද? දැන් රූපේ කෙස්ලුන් නේද ධම්මස් කියන කොටස් වලින් යුක්තයි කනකොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය පවතින. ඒ නිසා නේද මේ හැඟීම් ගැනීම. එතකොට එයාට හොඳට තේරෙනවා මේ කයේ මොනවාරි හැඟීම් ගැනීමක් තියෙන්නේ කයට දැනෙනවා නෙමෙයි. කය ඇසුරු කරගෙන පවතින හිතටයි කියන නුවණ හොඳට එන්න ඕනේ. දැන් අපිට හිතෙන්නේ මේ අත්තටයි විදුනේ අත්තටයි දැනෙන්නේ කියලා මේ දැනුම අපි රූපෙට බඳිනවනේ. නමුත් හොඳට තේරෙන්න ඕනේ ඒකයි දැන් රූපේ කියන එක කනබුන ආහාරයෙන් ඇතුණු අම්මස්ලේන ආහාර ඇට ඇටින් වලින් යුක්ත කිසියම් හැඟීම් දැනීමකින් තොර මලමිනියක් බඳු ස්වභාවය තමයි රූපේ ඇත්ත ඔක තමයි ඈ කොට මේ බඳු කය ඇසුරු කරගෙන පවතිනවා ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය ඒ සිත්තට තමයි මේ හැඟීම් දැනීම දැනෙන්නේ මේ කය ඇසුරු කරගෙන පවතින සිත් නිසා තමයි මේ කය යෑමේම වෙන්නේ. අර ඉස්සර තියන්නේ මතකද අර උළුකක් උනටනවා කියලා ලොකු එකක් හදලා ඒක ඇතුළට මිනිහෙක් වින්දගෙන ඒ මිනිහ ඇහැට මෙහාට යනකොට අපිට පේන්නේ අර මහ බඹා යනවා උළුකක් යනවා වගේ කියන ඒ වගේ එකක් මේ තියෙනවා. දැන් ඇත්තටම මේ කමිසෙට උස්සන්න ඕන නම් ඒක ඇතුළට අපි අත දාලා අත උස්සනකොට දැන් මේ කමිසෙත් ඉස්සෙනවා වගේ නේ. එහෙම නැතුව උස්සන්න බෑ. ඒ වගේ මේ කනගුණ ආහාරයෙන් හැදුණු රූපේ අත කියලා අපි කියන මේ රූපේ නිකම්ම කමිසෙට දැක්ක වගේ ඒකට පන්නේ අත උස්සන්න බෑ. අපි සිතෙන් මනෝමය කය හදලා මේ කයට බහලා ඒක උස්සනකොට තමයි මේ අත ඉස්සනා වගේ තේරෙන්නේ. ඔකට කියනවා විඤ්ඤාප්ති රූප කියලා. මේ ශරීරය සම්පූර්ණ මෙහාට ගෙනියන්නේ ඕන. මේ එහෙම නැතුව මේ කයට මුකුත් කරන්න බෑ. ඈ ඒකට කියනවා කාය විඤ්ඤාප්ති රූප කියලා. වචන කතා කරන්න උදව් වෙන ඉතින් උපදින රූප වලට කියනවා වචී විඤ්ඤාප්ති රූප කියලා. ඈ එතකොට ඒක අපිට ටිකක් දැනගත්තේ දැන් අපි මෙහෙම හිතනවා මේ දැන් රූපය හොඳට බැලුවා එබඳු කය ඇසුරු කරගෙන සිත පවතින නිසා ඒ සිතට තමයි මේ හැඟීම් දැනීම දැනෙන්නේ කියලා හොඳට හිතනවා. ඒ සිත නිසා තමයි මේ කයේ ඉදිරියම අපසු වීම දැනෙන්නේ කියලා හොඳට හිතනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පේන්නේ. මේවා හොඳට හිතට නගා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මම මේ පුටුවේ ඉන්නකොට පුටුවේ ඉන්න මට ඉස්සරහ ඉන්න ඕගොල්ලෝම පේනවා. පුටුවටත් පේනවද? පුටුවට පේන්නේ නැහැ. පුටුව උපකාර ඉඳගෙන ඉන්න මට පේනවා. නමුත් පුටුවයි ඕගොල්ලෝයි සම්බන්ධ කිසිම මේ පේන දර්ශනයේ පුටුව අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ පුටුව අවිඥානික අචේතනික වස්තුවක්. චේතනා නැති සිත් නැති සතර මහා ධාතුයෙන් හැදුණු රූපයක් වස්තු පුටුව. මේ පුටුව යම් බඳුද කිසිම වෙනසක් නැතුව ඒ මෙම්මෙන් ඒ විදියටම හිතාගන්න මේ රූපේ අපේ මම කියලා හිතාගන්න රූපය මේ පුටුව වගේමයි කියලා හිතාගන්න කිසිම සංඥාවක් නැති විඥානයක් නැති කනබුන ආහාරයෙන් හැදුණු හැඟීම් දැනීමකින් තොර වස්තු. දැන් වෙලා අපේ විඥානේ මේ පුටුවට දැසගත්තොත් මේ රූපෙට තේරෙයි හැඟීම් දැනෙන්නේ. එතකොට මේ කය ඇසුරු කරගෙන මේ රූපය ඇසුරු කරගෙන ඉන්නේ හිතට දැනෙන්නේ. හරිද? දැන් මොනවද අපි කල් පෙරේතු කියන්නේ? එතකොට රූපසතිය උතාවකෙන් ඕපපාතික උපදිනවා කියන්නේ. ඒ වගේ වස්තු ඇසුරු කරගෙන විඥානය පහළ වෙන තැන තියෙයි. එතකොට මේ ගලක් ඇසුරු කරගෙන විඥානය ප්‍රවතුනහම ගල් පෙරේති කියන යන්න එන්න බෑ. නමුත් සීතල උෂ්ණ ඒවා දැනෙනවා. ඒකයි එතන තියෙන අපහසුකම. ඈ හැමදාම මේ වගේ කැලි ගොඩක් නැතු කරගෙන තියෙනවනේ. එතකොට දැන් මේ ශරීරය මේ පුතුව වගේ මේ ශරීරය ඇසුරු කරගෙන තමයි දැන් සිත පවතින්නේ. එතකොට මේ පුතුව මත ඉඳ ගන්න උපකාර වෙලා තියෙනවා වගේ මේ කය සම්පූර්ණ විඥාණයට පවතින ගයක් වෙනවා. විඥාණය පවතින උපකාරක ධර්මයක් විතරයි මේ ශරීරය. පොට්ටුවේ ඉඳගෙන ඉන්න මට ඕගොල්ලන්ම පේනවා වගේ මේ කයේ පිහිටලා තියෙන කයේ වාසය කරන කයේ පවතින සිතටයි රූප පේන්නේ. රූපය කනගුණ ආහාරයෙන් හැදිලා විඥාණයට ගෘහයක් වෙලා ගයක් වෙලා ඒ හින්දා මේ කයට ඕකේ කියලා කියනවා. මේ සිතට නවතන. එතකොට කය ඇසුරු කරගෙන පවතින හිතට තමයි මේ රූප පේන්නේ. මේ පේන රූපේ පේන සිද්ධියට මේ කය කිසිදු සම්බන්ධයක් නැහැ. නමුත් ඒක නොදන්නතාව අපි මේ පෙනෙන දේ කයට ඇඳලා බලන්නේ. ওই විදිහටයි අපිට කෙලෙස් ඇති වෙන්නේ. දැන් අපි කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ ඇයි මොකද බලාගෙන ඉන්නේ කියලා රණ්ඩු වෙන්නේ මේ කයට ඇඳලානේ. නමුත් අපි බලුවොත් මේ ඉදිරියෙන් තියෙන රූපය සම්පූර්ණම මේ අචේතනික වස්තුවක් වගේ කියලා දැක්කොත් දැන් රූපෙට පේන්නේ නැහැ කියලා දන්නවා. කය අසුරු කරගෙන පවතින හිතෙන විදිහ මේ රූප නිමිත්ත අල්ලගෙන ඉන්නේ කියලා ගත්තොත් දැක්කොත් අපි කායත් රණ්ඩු වෙන්න බලාගෙන ඉන්නවා කියලා අර සිතටද? වයින්නේ ඒ සිතත් තිබෙන නිරුද්ධ වෙනකොට. කය මේ ගැන දකින්නේ නැතිනොත් දැකපු පුද්ගලයා ඉතුරු වෙන්නේ නැහැ අපිට. එතකොට එහෙම නැතිනම් අපි මේ දැකපු දකිනවා කියන සිද්ධිය මේ රූපෙට ඇඳුනම රූපේ අතීතකම දැකපු කෙනා ඉන්නවා වගේ අපිට පේන්නේ. ඒ හින්දා මේ අපි කරපු හොර වැඩි අහවලා දැක්කා මරන්න ඕනේ කපන්න ඕනේ කියලා යන්නේ. එතකොට ඔය කෙලෙස් ඇති වෙන්නේ ওই වැරදි දැකීමට. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ. ශබ්ද ඇහෙන එකට මේ කයේ කිසිම සම්බන්ධයක් නැහැ. කය උපකාරක ධර්මයක්. කයේ පිළිහිදලා පවතින සිතටයි ශබ්ද ඇහෙන එකට අපි කියනවා ශබ්ද දැනගන්න හිතට සෝතු විඥානය කියලා. රූප දැනගන්න හිතට කියනවා චක්කු විඥානය කියලා. කය ඇසුරු කරගෙන පවතින හිතටයි රස දැනෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ ස්පර්ශ දැනෙන්නේ, මේ වේදනාව දැනෙන්නේ, කායික දැනෙන්නේ. කොහොම බලනකොට මේ කයෙන් කය සහිත කෙනෙක් බලනවා, අහනවා, ගඳ සුවඳ දකිනවා කියන කම අතහැරෙනකොට මේ කය එක්ක තියෙන පුද්ගල භාවයේ එහෙන් පිටින්ම දියවිලා යනවා. කය එක්ක තියෙන පුද්ගල භාවයේ එහෙන් පිටින්ම දියවෙන මේ ටික නොදැනෙන්න සිහි නොකරන්න හැමදාම අපිට මේ කය ආත්ම වෙලාමයි පේන්නේ. කෙනෙක් කරනවා කියනවා වගේ මේ ක්‍රියා ටික පේන්නේ. එතකොට හොඳට බලන්න විදර්ශනා කියන්නේ ඒකයි. සාමාන්‍ය ලෝකයා දකින්නේ පුද්ගලයක රූප බලනවා, පුද්ගලයක සද්ද අහනවා, පුද්ගලයක ගඳ සුවඳ බලනවා කියලා. විදර්ශනා කියලා කියන්නේ ඇත්තටම දකින්නවා යා. රූපේ කියන එක කන බොන ආහාරයෙන් හැදුනේ. ඒ රූපේ කෙසළුම් නියද සම්මස්නහර වලින් යුක්තයි. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ රූප දකින්නේ, සද්ද අහන්නේ, ගඳ සුවඳ ලබන්නේ කියලා හොඳට බලනවා. මේ රූපය නාම ධර්ම ටිකට නවාතනක් හදලා දීලා රූපේ නැමති නවාතනේ ඉඳගෙන මේ නාම ධර්ම ටික රූප දකිනවා කියන ක්‍රියාව කරනවා නිරුද්ධ වෙනවා. සද්ද අහනවා කියන ක්‍රියාව කරනවා නිරුද්ධ වෙනවා. මේ වගේ ඉපද නිරුද්ධ වෙන සිද්ධාන්තයක් සිත කියලා කියන්නේ. කියලා නුවණක් ඇති වුණාම මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම කියන හැඟීමක් ඇති වෙලා තියෙනව නේද කියලා ඔන්න ටිකක් මෙනෙහි කරනවා. හරි. මෙනෙහි කරන ආයත ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩලා ආයත මෙනෙහි කරනවා. මෙහෙම එක අරමුණක් අල්ලගෙන මෙනෙහි කරනකොට තව සත්‍යය පුද්ගලය කියන හැඟීම් යටින් ආවට මේ බලන එක අතහැරලා එවල්ල ගන්න එපා. මේ කුච්චතර අරමුණවත් ඒව නොසලකා හැරලා විනාඩි ගානක් ගියත් කමන්නේ. එකම අරමුණක්ම රූපයත් හොඳට බලලා රූපය අසුර කරගෙන ඉන්න නාම ධර්ම ටිකෙන් කරන වැඩ ටිකක් බලලා මේ නාම රූප දෙකක් නේද තියෙන්නේ, මේක නොදන්නා කම නිසා මම කියන හැඟීමක් මේ සිතේ ඇති වෙනව නේද කියලා එහෙම හිතනවා. එහෙම හිතලා ඉවර වෙලා ඔන්න ආපහු ආනාපාන සතිය ටිකක් වඩනවා. ආනාපාන සතිය වඩලා ඊට පස්සේ ඔන්න ආපහු දැන් දරුවා කියලා සිහි වෙනවා. සිහි වෙනකොට ඒ අරමුණ අල්ල ගන්නවා. හැම වෙලාවෙම යමක් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න කලින් අරමුණක් හිතෙන් අල්ල ගන්නවා. දැන් ගොයම් කපන්න යන කෙනෙක් වම් අතින් ගොයම් හිට අල්ලගෙන දකුණු අතින් කපනවා නේද? දැන් ගොයම් හිට අල්ල ගන්න නැතුව කපන්න පුළුවන්ද? දැකත්ත දාලා මෙහෙම ඇදලා ගත්තොත් කැපෙන්නේ. කපන්න බෑ. ඒ වගේ ඉස්සෙල්ලා අල්ලගෙන ඊට පස්සේ තමයි කපන්නේ. ඒ හින්දා මානසිකාරයේ ඕහන ලක්ෂණය ප්‍රඥාව ඡේදන ලක්ෂණය. දැන් මේක කපන්න ඕනේ වුණොත් අපි මෙහෙම හොඳට අල්ලගෙන ඉවරලා තමයි මෙතනින් කපන්නේ. ඈ ඒ වගේ අරමුණක් හිතෙන් අල්ල ගන්නවා ඉස්සෙල්ලාම අපි කියමු දරුවා කියලා හිතන අරමුණක් කියන්නේ හොඳට අල්ල ගන්න ඕන හිතේ. දැන් හොඳට දරුවා කියන හැඩතත් අහන්න ඒ විස්තර ටික ඔක්කොම මනසේ පිළිමින් වෙලා තියෙනවා. අල්ලගෙන මෙතනත් බලමු. ඒ රූපේ තියෙන්නේ කෙස් ලොම් නියත අම්මස්නහර නේද? කනගුණ ආහාරනේ දේ රූපේ ඇදලා තියෙන්නේ. හොඳට බලනවා හිමි. බලලා එතනද ප්‍රතිසන්දි වශයෙන් පැමිණි සිත් ඒ කය ඇසුරු වෙනව නේද? කනගුණ ආහාරයෙන් කය ඇසුරු වෙනව නේද? එතකොට එතනදී කයට මොහොත ගන්නවම දැනෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද? එතනදී කය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඒ කයේ දිවියම අපරුවෙන් පේනව නේද? එතනද කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප වෙනලා තියෙන්නේ? ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙලා තියෙන්නේ කියලා හිතට බලන මේ නාම රූප දෙක නොදන්නා කම නිසා පුද්ගලයෙක් කියන ධර්මයක් කියන වැරදි අදහසක් ඇති වෙලා තියෙනවා. ඒක අවිද්‍යාවත් නේද? මොකද්ද මේ නාම රූප දෙක නොදන්නා කම නිසා ඇති වෙච්ච අදහසක්? පඹය බව නොදන්නා කම නිසා මිනිස්සෙක් කියන හැඟීමක් අපිට එනවා. ඒ වගේ එතකොට ඒ විදිහට ඔන්න ඒ රූපය ගැන බලනවා. බලනකොට තව වෙන වෙන අයව වෙන වෙන පුද්ගලයන්ව සිහි වෙන්න පුළුවන්. මේ බලබලා හිතපේ කතහැරලා ඒක අල්ල ගන්න එපා. මේ තමන් ගත්ත නිමිත්ත හොඳට නාම රූප වශයෙන් බලන කම්ම ඉවර කළා. ඒ නාම රූප දෙක නොදන්නා කම නිසා පුද්ගල කින හැඟීමක් ඇසුරු වෙනව නේද සිතේ කියලා හොඳට බලලා ඉවර වෙලා ඔන්න ආපහු වර මතක් වෙච්ච මතක වලින් තව කෙනෙක් වල්ලා ගන්නවා. අල්ලගෙන ඒකත් එහෙම බලනවා. ඒක දිගට දිගට බලබලා යන්නේ. හිතාමතා මෙනෙහි කරන එක නතර කළා. සති නිමිත්තට හිත තබමින් ආයත ආනාපාන සතිය වඩන. ආනාපාන සතිය වඩන වෙලාවේදී ඇස් දෙක වහගත්තු පහසුයි. මොකද හිත බහැරට යන්න තියෙන ඉඩ නැති නිසා. රූප ශබ්ද ඒ වගේ නෙවෙයි. ශබ්ද ඇහෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, කයට යම් යම් දේවල් ස්පර්ශ වෙන්න පුළුවන්. මේ එකක මොන දෙයක් ආවත් ඒකට තමන් අනුගත නොවි, ඒකට යොමු වෙන්නේ නැතුව ඒව නොසලකා හැරලා සති නිමිත්තේම හිත තබන්නට ඕනේ. ඒ වෙලාවේදී සත්පුද්ගල හැඟීමක් ආවත් නොසලකාම ඒව විදර්ශනා කරන්න යන්නේ නැහැ වෙලාවේදී. ඒව නොසලකා හැරලා සතිනිමේ තිර තියාගෙන අස්වාස් ප්‍රස්වාසෙ සිහියෙන් ඉන්න ඕනේ. එතකොට සතිනිමේ තිර තියාගෙන අස්වාස් ප්‍රස්වාසයෙන් ඉන්න වෙලාවට සත්පුද්ගලයේ කියන හැඟීමක් ඇති වුණත් ඒක මෙනෙහි කරන්න යන්නේ නොසලක හැරලා සත්පුද්ගල භාවයට හිතතරන්න නෑ. සතිනිමේ තිර තබන්න. ඒ වගේම අනිත් අරමුණු ආවත් ඒව නොසලක හැරලා සතිනිමේ තිර තබන්න. හිත තබලා සතිනිමේ තිර තියාගෙන සිහියෙන් අස්වාස් ප්‍රස්වාස කරනවා. සියම් අස්වාස ප්‍රස්වාස කළා. හිතාමතාම ඒක නතර කරලා සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණක් ආපෝ කරගෙන අර විදිහට මෙනෙහි කරනවා. ඊට පස්සේ තමන් කියන ශරීරයේ එහෙම මෙනෙහි කරනවා. දැන් ආනාපාන සතිය වඩනකොට සති නිමිත්ත අස්වාසටයි නම් තියුණා. හිමින් සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණක් ගන්නවා. නැත්නම් තමන්ගේ ශරීරයට හරි යොමු වෙලා හොඳට හිතන්න ඕනේ. ওই විදිහට හිතුවොත්ම මිසක ඉබේම එන්නේ නැහැ. මේ අවබෝධය ප්‍රඥාව කියන එක අවබෝධ වෙන්නෙම නැහැ. එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉව පායන්ද පූර්ව නිමිත්ත. ඉව පායන්ද පෙර සටහන මොකද්ද? අරුණ. අර නැගෙනහිර දිසාවේ රන් පාට වෙන එකට කියන අරුණ කියලා. මේ ඉව පායනවා කියන එකට පූර්ව නිමිත්තක් කියනවා. නමෝකල අරිහත්තේ මොහු කිරීම පිණිස නවබෝධ කළ ධර්මය අවබෝධ කළ ගැනීම කිරීමට පූර්ව නිමිත්ත මොකද? යෝනිසු මනස්කාරය කියනවා. එතකොට නුවණින් මෙනෙහි කටයුතුමයි. මේ දැන් අපි වුණත් ඔය විදිහටම හිතුවා, ඔය විදිහටම හිතනවා. තව කෙනෙකුට මේ මම යම්සේද කියලා දෙන්න හදන්නේ ඒ විදිහටම අපි අපිට මේක කියා ගන්න වෙනවා. එහෙම ටිකක් වෙලා හිතනවා ආයතන පාසතිය වලින්. මේ දෙක සම්මත නිමිත්තයි උපේක්ෂා නිමිත්තයි. ඊට පස්සේ ඔය විදිහට නාම රූප දෙක බලලා පටිච්ච සම්පදාය මෙනෙහි කරන්න. මොකද මේ විදිහෙම නාම රූප දෙකක් අතීතයේදී හඳුනාම ඒ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා පුද්ගල භාවයක් ඇති වුණා. ඒ පුද්ගල භාවය නිසා ඇලීම් ගැටීම් ඇති වුණා. ඒ කෙලෙස් ටික හේතු වුණා නේද විඥානය අද මේ වගේ රූපයකට බැසගන්න කියලා හොඳට බලනවා. අද මෙතන තියෙන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු මේ රූපය, ඒ රූපේ කොටස් මෙන්න මේවා. අද මේ කාය අසුරු කරගෙන මෙහෙම නාම රූප දෙකක් තියේ. අද මේ නාම රූප දෙක නොදකිනකොට පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් ඇති වෙනවා. ඒ අවිද්‍යාපත්‍ය සංඛාර. ඒ නිසා ඒ හේතුයෙන් අපි ඉන්න සත්‍යයන්ට පුද්ගලයන් තණ්හා උපාදාන වශයෙන් මනස හසුරුව නැත්නම් ඉන්න අයට කැමති වෙනවා. අද මේ ඇත්ත නොදන්නා කම නිසා ඇති වෙන පුද්ගල භාවය නැවත මේ විඥානයේ ප්‍රතිසංධි වශයෙන් යන්ට හේතු වෙනවා නේද කියලා හොඳට බලනවා. අනේ මේ විදිහට මේ සසර කෙලවරක් නෑ නේද? මේ පටිච්ච සමුප්පාද ස්වභාවයේ කවදාවත් නතර වෙන්නේ නෑ නේද? මේ හේතුව තුනේ මේ ඵලය වෙනවා කියලා ඔහොම ටිකකුත් හිතනවා. ඔය තුන් කාලෙට හිතන්න ඕනේ. වර්තමාන නාම රූප දෙක බලලා කලින් කලට හැමදාම ඔහොම හිතන්න බෑ. කලින් කලට හිතනවා. ඈ ඔය ටිකට තමයි විදර්ශනා කියලා කියන්නේ. ඔහොම හිතලා ආනාපාන සතිය වඩන සමත විදර්ශනා ඊට පස්සේ කලින් කලට ටිකක් වීර්යය ඇති වෙන්න හිතනවා. අනේ අපි සසරදී කොච්චර මෞමල දුක විඳලා ඇද්ද, පියාමල දුක විඳලා ඇද්ද, සහෝදරයමල දුක විඳලා ඇද්ද? එහුණා වගේ නෙමෙයි Taman හිතින් හිතන එක. අපායාදී දුක් සිහි කළා, අපායි වැටිලා කොච්චර නම් අපි දුක් විඳින්න ඇද්ද? තිරසන් ආත්මල ඉපදිලා කරත්තවල ගගහ කරත්තවල බඳලා බඩු පටවගෙන ඇදගෙන යන්න ඇතිද අපු කොච්චර? මේවා හිතනවා ටික ටික. අතීතේ මොනතරම් දුක් විඳලා ඇද්ද? අනාගතේ කොච්චර දුක් විඳින්න ඇද්ද? දැන් ආහාර පාන ටික හොයාගන්න අපි මොනතරම් දුක් විඳිනවද කියලා ආදීනවයෙන් බලනවා. ඔය නැත්තම් අපිට තේරෙන්නේ ආස්වාදය පැත්ත විතරයි. එතකොට හැම වෙලාවෙම මේ ලෝකයා සැප විඳිනවා නෙමේ, සැප හොයනවා නේද කියලා බලන්න. කවුරුවත් සැප විඳිනවා නෙමේ, මේ ඔක්කොම කරන්නේ සැප හොයන එක නේද? සාමාන්‍ය ලෝකයේ ස්වභාවයට සීමා නොවි ලෝකේ කරන අය දිහා විචාරාත්මකව ඇත්ත ඇති හැටි බලන්න. සැප හොයන කෙනා සැප විඳිනවා කියන ගණයට යන්නේ. සැප විඳින කෙනා සැප හොයන්න ඕනේ. මේ උටි හවස වැඩට ගිහිල්ලා මේ දුක් නැතුව ඉන්න හොයන එකට සැප විඳිනවා කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ මොකක්ද? සැප විඳින්න හොයනවා කියන. සැප විඳිනවා නම් හොයන්න ඕනේ නැහැ. හොයන්න ඕනේ. එතකොට එහෙනම්ද ලෝකේ කවුද උගලට කනාපිට පේනමානි කියලා බලන සැප විඳිනයි? ඊට පස්සේ සැප විඳිනවා නම් එක තැනක එක පැය කාල පැය භාගයක් එක විදිහකට එක ඉරියව්වෙන් කෙනෙකුට සැප විඳින්න පුළුවන්ද කියලා බලන්න. සැපයි කියලා ඉන්නකොට ඒ ඉරියව්ව දුකක් වෙනවා, ආයෙත් නැගිටිනවා, ආයෙත් ඒ ඉරියව්ව දුකක් වෙනවා. නිදා ගන්නවා. අපි මේ ඉරියව් මාරු කරන හින්දා තමයි දුක වැහිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක වැහිලා තියෙන්නේ ඉරියව් වලින් කියලා. ඉතින් එකම තැනක එක ඉරියව්වේ ඉඳුණොත් මේක ජීවිතේ නෙමෙයි මේක දුක කියලා කියයි ඕගොල්ලෝ. ඕගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. අර ධර්මයේ පෙන්වන්නේ දර රස ගිනි ඇව ලුණු කල නිපතේ ගිනි මිස දරයයි යන බස නොයේදී එම ලෙස එක් කොට වතහල මොනිදී දුක මිස කයකැයි යන බස නොයේදී කියලා. අන්තිම නෝනින් බැලුවාම එකන තර ටික ඔක්කොම අවිලනකොට අන්න ගිනි ගොඩක් කියලා දෙනවා මිසක දර ගොඩක් කියන්නේ නැල්ලු. ඒ වගේ නොවනින් බැලුවොත් මේක දුක් ගොඩක් කියන්න වෙනවා මිසක කයක් කියන්න වෙන්නේ නැහැ කියලා. අපිට හැමදාම තියෙන දුක්ඛේ අඥාන. ඒ කියන්නේ ලෝකේ අපි කියමු දැන් උතුරු පැත්තෙන් විශාල ගින්න කැවිලිගෙන එනකොට දකුණු පැත්තට අපි දුවත් දකුණු පැත්තෙන් ගින්න කැවිලිගෙන આવුත් උතුරු පැත්තට දුවත් උතුරනේ දකුණේ දෙකෙන්ම ගින්න කැවිලිගෙන આવුත් අනේ දැක්කම මැදින් පැනලා යන තැනක් තියෙනවා කියලා හොයන්නේ නේ. එතකන් කරන්න දෙකට දුන්නු තමයි. ඒ වගේ අපි කවදා මහරි දවසක තේරුණොත් ඒ කියන්නේ දුක කියන එක තේරෙනකොට සැප කියන පැත්තට දුවනවා. ඒ පැත්ත දුකක් වෙනකොට ආයෙ සැප කියලා අනිත් පැත්තට දුවනවා. යම් දවසකදී අපිට තේරුණු දුක කියන එක සැප කියන එක දෙකම දුකයි කියලා දැක්කොත් තමයි අපි මැදින් පයින්න තැනක් හොයන්නේ. ඒ තා අපි එක පැත්තක් සැපයි කියලා දකිනකොට එක පැත්තක් දුකයි කියලා දකිනකොට අපි දුක කියව පැත්තේ ඉඳගෙන සැප කියව පැත්තට දුවනවා. ආයි ඒ පැත්ත දුකක් වෙනකොට සැප කියන අනිත් පැත්තට දුවනවා මිසක කවදාවත් කලකිරෙන්නේ නැහැ. දුක්ඛේ ඥාන කියන එකෙන් පෙන්වන්නේ දුකයි සැපයි දෙකම දුකයි කියන එක. දැන් අපි ඔකට ටිකක් අපි මොනවද කියන්නේ මොනින් බැලුවොත් දැන් ඔයගොල්ලෝ මෙහෙම ඉඳගෙන ඉන්නකොට පැය භාගයක් විතර කකුල දෙකේ හරි අමාරු ඉඳගෙන ඉන්න එක දුකක්. එතකොට අපිට තේරෙයි ටිකක් හිටගත්තුත් නම් සැපයි කියලා. මොන අර පොඩ්ඩක් හිටගෙන ඉන්නවා. හිටගෙන විනාඩි 10ක් 15ක් පැය භාගයක් ඉන්නකොට හිටගෙන ඉන්න එක දැන් ටික ටික දුක් වේගෙන එනවා. දැන් ඔන්න හිටගෙන ඉන්න එක දුකයි. දැන් යමක දුක යමකින්ද දුක ආවේ ඒ ඉස්සෙල්ලා අපි දුකයි කියලා නැගිට අයින් වෙච්ච ඒ ඉරියව්වම දැන් පෙනේ හිටගෙන උට ආයෙත් ටිකක් ඉඳගත්තුත් නම් සැපයි කියලා. දැන් ආයෙත් ඉඳ ගන්නවා. දැන් ඉඳගෙන ඉන්න එක ආයෙත් දුකක් වෙනකොට නිදාගත්තුත් සැපයි කියලා හිතේ. ඊට පස්සේ නිදාගෙන ඉන්නකොට ඒක දුකක්. අන්තිමට දුකේ මේ පැත්තට මේ පැත්තට ගිහිල්ලා දුක මාරු කරලා තියෙන නිසා අපි සැප විඳලා නැහැ. හුඳට බලන්න යථාර්ථය ඉඳගෙන ඉන්න දුකේ කලු බවට සාපේක්ෂව යම් මොහොතකදී හිටගත්තා කියලා කියන්නේ ඇය ගානක් හිටගෙන ඉන්නකොට දුකක් වෙනවා නම් මම කියන එක තේරුම් ගන්න. ඇය ගානක් හිටගෙන ඉන්නකොට පැයකින් හිටගෙන ඉන්නකොට පැයක් යනකොට ඉන්න බැරි දුකක් වෙනවා නම් විනාඩි 60ක් හිටගෙන ඉන්නකොට මහා දුකක් වෙනවා නම් පළවෙනි විහිටගත්ත පළවෙනි විනාඩිය කියන්නේ සැප නෙමෙයි දුකේ ආරම්භය. මේ තිබිලා තියෙන්නේ මේ දුකේ ආරම්භය අර ඉන්න රළු දුකට සාපේක්ෂව ඊගව දුකේ ආරම්භය. දුකේ අඩුකම සැප හැටියට පෙන්නලා තියෙනවා මිසක ඒක සැප නෙමෙයි. මේ දුකේ අඩුකම සැප හැටියට පෙන්නලා තියෙනවා. අපිට තේරෙනවොත් යම් දවසකදී මේ ඉන්නේ දුක අපි යන්නේ යන්නේ සැපකට නෙමෙයි තව දුකේ ආරම්භයකට නේද? ඔක දුකක් වෙන තැන වෙනවා නේද කියලා යම් කනක දැක්කොත් ඉඳගෙන ඉන්න එකයි හිටගෙන ඉන්න එකයි දෙකින්ම නිදෙන්න තැනක් තියෙනවා නම් හොඳයි කියන තැනක් ඒ. එහෙම නැති තා ඉඳගන්න එක දුකක් වෙනකොට හිටගන්නේ හිටගන්න එක දුකක් වෙනකොට හිටගන්න. ඔය මෝඩකම නුවණින්ම බලලා මිසක අතුර කරන්න බෑ. මම කියන්නේ විශාල කාන්තාරයක් වගේ තියෙන්නේ. දැන් අපිට නුවණක් නැත්තම් දැන් මේ පැත්තෙන් දැන් බලනකොට එහා පැත්තේ කෙරෝලේ තියෙන වතුර වගේ පේනවා. දැන් වතුර පිපාසි වතුර බොන්න කියලා වේගෙන් අපි ඒ පැත්තට දුවනවා. ඈ දුවලා දුවලා හතිත් යනවා පිපාසෙත් වැඩි. දැන් ගියහම වතුර නැහැ. ආපහු අපි හිතුව පැත්ත හැරලා බලනකොට දැන් මෙහෙ පැත්ත යන්නේ ඒ පැත්තේ වතුර. ආයේ හිතුව පැත්තට ආපහු දුවනවා නම් වතුර බොන්න කියලා. දුවගෙන 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 යනවා දැන් තවත් විපාකෙත් වැඩි වෙහසත් වැඩි වතුර නැහැ. ආයෙත් දැන් ඉස්සෙල්ලා අනිත් පැත්ත ආයෙත් වතුර වගේ පේනවා. ආයෙත් වතුර තියනවා කියලා දුවනවා. එහා පැත්තට ගිහලා මෙහාට රවටනවා, මෙහා පැත්තට ගිහලා එහාට රවටෙනවා. මෙහෙම මිරිඟුවේ එහාට මෙහාට දුවන කෙනෙක් ගැන ඔයගලන්ට මොකද්ද කියන්න පුළුවන්? මොකද හිතන්නේ? බොහොම බුද්ධිමත් කියලා මොකද හිතන්නේ? මොකටද? නමුත් අවාසනාව ඔය ටිකම නෙමෙයි ඇති කරන්නේ. අපිට නොතේරුණාට අපි ගාව තියෙන මොඩකම සුළුපටි කියලා හිතන්නේ අපිට තේරෙන්නේ නැහැ. අපි අනුවණයි කියලා දන්නේ. ඒකයි දුහම් දේශනා කරේ නොදන්නා කම දැනගත්තා නම් ඒක හරි ප්‍රඥාවක් කියනවා. අපි ඇත්තටම මේ වගේ මිරිඟුවක මේ වතුර හොයමින් දුවන මේ සතාට සමානමයි නේද කියන එක තේරෙන්නේ. දැන් ඉඳගෙන ඉන්න එක දුකක් වුණාම හිතගත්තා. දැන් මේ පැත්තේ ඉන්නකොට මේ පැත්තේ ජලය නැහැ, සැප නැහැ. හිතගෙන ඉන්නකොට හොඳයි වගේ වුණා දැන් සැප ඒ පැත්තේ තියෙනවා. වගේ තියෙනවා. කොහොමද දැන් මේ පැත්තට දුව හිතගත්තා. දැන් හිතගෙන ඉන්නකොට මේ පැත්තේ ජලය නැහැ, මේ පැත්ත දුක. එතකොට දැන් අනිත් පැත්තේ මතුනේ ඉඳගෙන ඉන්න එක සැපයි වගේ වෙනවා. ඕක නෙමෙයි අපි කරලා තියෙන්නේ. පඤ්ඤා නරණං රතන. ප්‍රඥාව මිනිසට රත්නය කියන වචනේ සීකරන්නේ. ඔය මුළු ගමනම නතර කරන්න ඕනේ ප්‍රඥාවෙන් බින්දක් විතරයි. එකපාරක් දිව දෙපාරක් දිව අනේ වතුර වගේ තේමකට වතුර නැහැ නේද කියන්නේ මිරිඟුව නේද කියන තික සිහි කරගත්ත නැහැ. එච්චරයි වෙන්නේ. ප්‍රඥාව කියන එකෙන් කඳුලක් තිබුණා නම් මේ ගමන අතර වෙනවා. ඒ වගේ මේ තිරසංගත සතගේ මට්ටම. මේ මිනිස්යාගේ මට්ටම. තිරසංගත සතා රැවටෙන මට්ටමේ අපි නොරැවටෙන හින්දා මිනිස්සු කියනවා. එතකොට හැබැයි අපි අපේ මට්ටමට රැවටෙනවා ඔය වගේ. අපේ මට්ටමට දෙවියو රැවටෙන්නේ හැබැයි දෙවියو දෙවියන්ගේ මට්ටමට රැවටෙනවා. දෙවියන්ගේ මට්ටමට ප්‍රඥා රූපී ප්‍රඥා රැවටෙන්නේ නමුත් එයා එයාගේ මට්ටමට රැවටෙනවා. අරූපී ප්‍රඥා රූපී ප්‍රඥාගේ මට්ටමේ රැවටෙන්නේ හැබැයි එයා එයාගේ මට්ටමේ රැවටෙනවා. අන්තිමට රැවටීමේ උත්පාදකම් නැති නැත්නම් අවිද්‍ය යථාර්ථ වශයෙන් ගත්තාම අවිද්‍යාව නැමති එකම ධර්මතාවය තුල ඔක්කොම රහතන් වහන්සේට පේන තිරසංගත සතත් මොඩයි මිනිසය කියන තැනත් මෝහය, දෙවිය කියන තැනත් මෝහය, රූපී ප්‍රඥා කියන තැනත් මෝහය, අරූපී ප්‍රඥා කියන තැනත් මෝහය කියන. ඉතින් මේ නිවන් මඟ කියලා කියන වෙන මොකුත් නෙමෙයි. ඇත්ත ඇති හැටි පෙන්නනවා. ඒ කියන්නේ ඉන්න තැන දුකයි, යන්න තියෙන තැන දුකයි. ඒ හින්දා ඉන්න එකට කැමති වෙන්නත් එපා, යන එකට කැමති වෙන්නත් එපා, මේකෙ මිදෙන්න කැමති වෙන්න කියලා. ඒ නිසා අපිට පුළුවන්කමක් තිබුණොත් අපි සපයි කියක එකයි දුකයි කියක එකයි එකම දුකයි නේද කියන නුවණක් හදාගන්න අනේ දාතය අපි මේ සසරේ මිදෙන්න නියම කලකිරීමෙන් සැපයි දුකයි දෙකම දුකයි කියන නුවණ පහළ කරගන්නයි තව පැත්තෙන් ගත්තොත් මේ සීල සමාධි ප්‍රඥාව වඩන්නේ. මේ ටික කරනකොට දුක කියන එකේ දුක බව පේනවා, සැප කියන එකත් දුක බව පේනවා. ඉතින් දැනට ඒක අපි හිතලා ගන්න වෙනවා. ඒ හින්දා ලෝකයේ ආස්වාදයෙන් පෙනෙන තැනක ආස්වාදයෙන් බලන්න එපා. පුළුවන් තරම් ආදීනවයෙන් බලන්න. යම් තාක් අද මේ මොහොත වෙනකොට ඉස්පිරිතාලවල මොන මොන විදියෙ ලෙඩ රෝග ඇතිද, මොන මොන රෝගියක්ද, රෝගවල මොන මොන ප්‍රභේද ඇද්ද, ඔය හැම රෝගයක්ම හැදෙන්න තියෙන හේතුව නැති කළ නෑ නේද? තිබ්බඳු හේතුව තියාගන්නේද මේ ඉන්නේ නිර්භය තැනක ඉන්නවා නෙමෙයි නේද කියලා මෙනෙහි කරන්නේ. අද මේ දවස මේ මොහොත වෙනකොට මේ ලෝකේ සත්‍යයන්ගේ මිනිස්යන් විතර බලන්න. මල්ල දේවල් කොච්චර ඇද්ද? මොන මොන ක්‍රමවලට මැරෙනවා ඇද්ද? ඔය ඕනම ක්‍රමයකට මැරෙන්න තියෙන හේතුව තියාගෙන නේද මේ ඉන්නේ කියලා ටිකක් මෙනෙහි කරලා බලන්න. එතකොට ආස්වාදේ අඩු වෙනවා. අපේ ජීවිතයේ තියෙන්නේ මානසිකාරයයකින් ඇති කරගත්ත ආස්වාද මාත්‍රයක් තුළ. ඔය හිඳයි අපි තව තවත් මේ වැස් සාරයක් දකින්නේ, රසවත්කමක් දකින්නේ, ඇලෙන්නේ. එතකොට මේක මේ විහිළුවක් නෙමෙයි මං කියලා දුන්න හින්දා විතරක් නෙමෙයි, මෙතෙන් විතරක් සීමා කරන්න බෑ. ජීවිත ධර්මයට බොරු කරන්න බෑ. අල්ලපු ගෙදර කෙනාව එකට ඉන්න කෙනාව බොරුවක් කියලා රවට්ටන්න පුළුවන් වෙයි. නමුත් යථාර්ථයට බොරු කරලා රවට්ටන්න බෑ. ඒ හින්දා කෙනා කෙනා ගතිය විසඳෙන්නේ ඔබ අපි දන්නා වූ පුද්ගල භාවය මත නෙමෙයි, පුද්ගල භාවය ඔබේ පවතින යථාර්ථය මත. ඒකට බොරු කරන්න බෑ. ඒ නිසා මේ කෙනා කෙනා අවංකවම කටයුතු එක. ලොකු කන්දක් උඩට නැගලා ඈත බලනද හරිම ලස්සන දර්ශනයක් ඔබලන්ට පෙනේ. මොන තරම් ලස්සනද කියලා හිතේ. හැබැයි පැහැලා ඒ ලස්සන ස්පර්ශ කරගන්න යන්නේ කට්ටු පන්දු වලවල් මඩ ගොඩවල් තියන්නේ මිසක ඔය කන්ද උඩින් දැකපු දර්ශනය ස්පර්ශ කරනවා කියන එක ලේසි නෑ. එහෙම එකක් නෑ. අර්ථ බැලුම් මාත්‍රෙක විතර. ඒ වගේ ජීවිතය දිහා හිතලා බලනකොට නම් ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ලු හදාගෙන වාහනයක් අරගෙන මේවයි කියලා අර මල්ලා මියාත රඹුතක් ගහ කපන්න හිතුවේ ඒ වගේ හිතුවේ ඇති. නමුත් ඕක ලබනවා කියන තැනකට යනකොට ස්පර්ශ කරනවා කියනකොට ලේසි දුකක් නෙමෙයි විඳින්නේ. ඒ ගිහිල්ලා අන්තිමට දුක් මහන්සියෙන් එකතු කළා එකතු කළා එකතු කළා සැප විඳින්න එකතු කළා සැප විඳින්න හදනකොටම නැහැ. ආයෙත් එහා පැත්තට ගිහිල්ලා ආයෙත් සැප විඳින්න සැප විඳින්න කර්ම එකතු කරනවා. ජීවල් හදනවා දරුව හදනවා මේ මොකද සැප විඳින්න බඩු බාන්න එකතු කරනවා. එකතු කළා සැප විඳින්න නම් එනකොටම ආයෙත් කරවා කර අවශ්‍ය කරනවා. ඉතින් හැමදාම කෙරියෝක ඉතින් ඔය ස්වභාවය සිහිපත් කරලා බලන්න මේ සැප විඳිනවද සැප හොයනවද කියලා. එතකොට මේ ආස්වාදය ටිකක් අඩු වෙනවා ඈ. එතකොට ඔන්න ඔය විදිහට මෙනෙහි කරනකොට එයාට උත්සාහයක් වෙනවා. ඒකම මේ වගේ දුකින් මිදෙන්න මේ මායාවෙන් මිදෙන්න තියෙන එකම අවස්ථාව තමයි මේ බුද්ධෝත්පාද කාලේ මේ මනුස්ස ජීවිත සද්ධර්ම තියෙන වටපිටාව. අනේ මම ඒක අපහැර ගන්න හොත නැ නැති කර ගන්න හොත නැ නේද කියලා තමන් උත්සාහවත් කරවන්න ඕනේ. ඔන්න ඔය විදිහට මෙනෙහි කරන එකට කියනවා පග්ඝාන නිමිත්ත කියලා. ඉතින් කලින් කලට අර වගේ සමතකම තහනකින් හිත වඩන්නත් ඕනේ. මේ සවිඥානික වස්තු මෙනෙහි කරන්නත් ඕනේ. ඔහොම මෙනෙහි කරන ගමන් කලින් කලට ආදීනව බලන්නත් ඕනේ. එතකොට තමයි උත්සාහය ඇති වෙන්නේ. අර එන්නම නැති ගල්ලාමුරු වලින් කෝච්චි දුවන කාලෙදී යන්න යන්න ගල්ලාමුරු ගහන්න ඕනේ නේද? එතකොට තමයි යන්නේ. ඒ වගේ වීර්යයට උත්සාහවත් වෙන්න හිත අල්ලලා දෙන්න ඕනේ. නැත්නම් ටිකක් වෙනකොට භාවනා කරලා එපා වෙනවා වගේ කියන තරකින් නතර කරනවා. ගල් තියෙන ගල්ලාමුරු ටික තියෙන කයි යනවා ගියාට පස්සේ ඒක නතර වෙනවා වගේ. මොන ටිකක් පැයක් භාවනා කරුවා ටිකක් විදර්ශනා කරුවා ටිකක් කරනවා. නැහැ කියලා. එහෙම මේ ගියට වෙනවා. ඒ නිසා කලින් කලට ගල්හම් උදාහනවගේ උත්සාහය අරගෙන දෙන්නත් ඕන. සමත නිමිත්තයි උපේක්ඛා නිමිත්ත මේ විදර්ශනාට මෙහෙ කිරීමයි වීර්යය කියන කාර්මාත්මක කලින් කලට මාරු මාරුට කරන්නට ඕන. අනේ එහෙම කරනකොට තමයි ප්‍රමුඛමේ නිවන් ධර්මන්ත කියලා පුද්ගල භාවයේ අඩු වෙන තැනකට එන්නේ. ඊගාවික තමයි මේ මාර්ගඵල ලැබෙනවා කියන එකට හිතේ වැඩින්නේ කිසිම සම්බන්ධයක් නැහැ. හිත වඩන එකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක පටල ගන්න එක හිත වඩනවා කියලා කිව්වේ ආනාපාන සතිය හරි පුදුකුණ හරි අසුපේ හරි මරණය හරි මෛත්‍රිය හරි නැතිනම් ඔය විදිහට විදර්ශනා භාවනා කරනකොට හරි හිතේ රාග දේස මොහ අඩුවෙලා අඩුවෙච්ච බව තේරෙයි. තව පැත්තකින් ගත්තාම දැන් නොයේක් නොයේක් අරමුණු වෙනද වගේ එන්නේ නැති බව තමන්ට තේරෙනවා. හිත කිසිම තැනක දුවන් නැතිකම තේරෙනවා. මොකෝත් නැති ශුන්‍යතාවයක හිත තියාගෙන ඉන්න පුළුවන් බවක් තේරෙයි. එතකොට මේ ආලෝක ස්වභාවයන් තේරේ. කයට හරි මිහිදි බවක් සැහැල්ලු බවක් දැනේ. ඔය හිත වඩනකොට ලැබෙන අත්දැකීම සුබව මාර්ගඵල නෙමෙයි. ඒ හින්දා මාර්ගඵල කියලා ඉතාලගෙන ආමුදුරෝනේ දැන්නම් මාත් කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. මුකුත් නැති අනිමිත්ත භවයේ ඉන්න පුළුවන් කියලා එහම මට කියන්න එපා. මොකද මම අනිමිත්ත භවයේ ඉන්න බන්න කියලා නැහැ. ප්‍රඥාව විතරමයි ඕනේ. අර මං කිව්වේ මේ දැන් මෙහෙම පෙනෙනකොට මේ සත්පුද්ගල භාවයේ පෙනෙන දේ වෙනුවට මේ නුවණින් බලාගෙන බලන්න පුළුවන්කම තියෙන ඕනේ. ඔයගලන්ට මෙතන තියෙන නාම රූප දෙකක් කියලා. ඇහැට පේන්නේ මේ පෙනෙද්දි නුවණින් බලා ගන්න පුළුවන් වෙනවා. මම අර දවසක් මේ දෙලින්න පුතේ ඉන්න සෞඛ්‍යවන්තකම අපි දෙන්න පොඩක්වත් ඇවිදින්න කියලා. ඇවිදින්න යනකොට දැන් බණ කතා කරද්දී එතන තිබුණා මේ දස්නක බින් එක. මේ මං කිව්වා මට එකපාරට කියන්නේ මං කිව්වා ස්වාමීනාත මේක තේරෙන්නේ නැහැ බින් එක කියලා කියන්නේ. කොහොම කුඩ කියලා කියන්නේ. ඔක තියෙන ප්ලාස්ටික් ටිකටද? පිටතට පේන්නේ ප්ලාස්ටික් පෙට්ටිය විතරයි. දැන් ඇතුළේ තියෙන කුණු ටික පේනවද? නැහැ. ඒක බලන්න වෙන්නේ කොහොමද? හරි ගහලා තියෙන කියන්න ගැරලා නෙමෙයි. පිටතින් දැන් බලනවා නම් නුවණින්ම බලන්න වෙන්නේ නේ. මතසට පෙනෙන දේට ඔබෙන් පවතින දේ බලන්න වෙන්නේ. එහෙම බලනකොට බලපු හින්දා අපි ඔකට කොම කුඩේ කියලා දැන් කියන්නේ. එහෙම නැතිනම් ඔක ප්ලාස්ටික් නේ. ඒ වගේ මේ ඒ දින්නකේ දෙහි පිටතින් පෙනෙන ස්වරූපය වගේ තමයි මෙහෙම පෙනෙන එක. ඒකේ මෙහෙම පෙනෙද්දිත් ඇතුළේ තියෙන දේ නුවණින් බලා ගන්න පුළුවන් දැන් තියෙන කසල ගොඩක් වගේ නුවණින් බලා ගන්න පුළුවන්කම තියෙනවනේ මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම නාම රූප ධර්මතාවයක් කියන එක බලා ගන්න ඕනේ. එතකොට අර කොච්චර මේ විදිහට පෙනුණාද? කොච්චර මේ විදිහට පෙනුණාද ඇතුළේ තියෙන දේ ගැන නුවණ ආවම ඒක ගන්න යන්නේ. නතර වෙනවා. ඒ වගේ විදර්ශනාව කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ නුවණින් දකින සිද්ධිය. එතකොට මේ සත්පුද්ගල භාවය නැකෙන්නේ අන්න ඒ විදිහට දකින එකට. ඒ විදිහට බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොන ඔය විදිහට අපි ප්‍රයෝග කරන්න ඕනේ. එතකොට සමතකම තහනකින් හිත වඩනවා ටිකක් විදර්ශනා කරනවා. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? සත්පුද්ගල භාවයට හම් වෙන අරමුණු වල ඇත්ත ඇති හැටි බලන්න. බුදුහාමුදුරුවෝ කිව්ව හින්දාත් නෙමෙයි. මම කියලා දුන්න හින්දා නැත්නම් තව හාමුදුරුවෝ කියලා දුන්න හින්දාත් නෙමෙයි. ඕගොල්ලෝම බලනවා පවතින මේ ශරීරයේ ඇත්ත ඉස්සල බලන හැටි කියලා දෙන උද්දේශනවා. නමුත් අපිටම තේරෙන එක බලන මේක මොනතරම්ම ඇත්තද කියන එක. ඒක අස්මත්තමට සමන්ත පිළිගන්න පුළුවන් නම් විතරයි කරන්න ඕනේ. ඒක බුදුජානනාසි දේශනා කරන්නේ විමර්ශිත්ව ගහිත බව විමසලා ගන්න බුදුහාමුදුරුවෝ කිව්වට පිළිගන්න එපා කියලා. එතකොට ඒ පවතින ඇත්ත ඇති හැටි දකිනවා. දකින්නකොට සමන්ත තේරෙනවා පවතින ඇත්ත මෙහෙමනම් අපිත් දැනෙන්නේ මෙහෙමනම් එහෙනම් අපිට තියෙන වැරදි අදහසක්. ඒ මොකද්ද? අවිද්‍යාව තමයි මේ ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙච්ච වැරද්ද කියන එක තියෙනවා. කොන්න ඔය ටික නුවණින් මෙනෙහි කර කර සමතකම තමයි හිත වඩන්නේ. සමතකම තනටත් අර විදියට උපාය කරන්න හිත හකට ගියොත් ආපහු ගන්න නොයෙක් නොයෙක් කරුණු වල හිත දුවන්න දෙන්නපා. සමතකම තහන වඩන වෙලාවේදී අරමුණු සත්පුද්ගල භාවයට සිහි වුණත් මෙනෙහි කරන්නත් එපා. ඒ විදිහට මෙනෙහි කරනවා සත්‍ය මිනිත්ත මෙනෙහි කරනවා අර විදිහට නොවන බලන්න. ඔය ටික හිතේදී තව මොකද්ද දැනගන්න තියෙනවද? නැත්නම් දෙක තැනක් යනවා. ඇයි භාවනා කරන්න කියන ප්‍රශ්න ටික එහෙම ලිහිලා තියෙන්නේ? දැන් ඊයේ ඉඳලා කිව්වේ අද කිව්වේ මොකටද කරන්න කියන කාරණාව ඉස්සෙල්ලා ලිහිලා තියෙනවා. දුක නැති කරන්න තියෙන එකම ක්‍රමය මේකයි. කියන ටික දැනගන්න. ඊට පස්සේ වුණනම් අපිට දැන් මේ රූපයේ විදර්ශනා කරනකොට අපි බලවන්නේ කෙස්ලොන් නේද සම්මස්නහර කියලා සංගුණ ආහාරයෙන් හැදෙන කියලා. ඔය වෙනුවට අපිට ධාතු වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. තමන්ට කැමති විදිහකට ගත්ත හැකි. දැන් අපි ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාහුල වාද සූත්‍රයේදී යචකෝ රාහුල අච්චතිකාච පඨවි ධාතු පාහිරාච පඨවි ධාතු පඨවි ධාතු වේස පඨවි ධාතු නේත මම නේසෝ හමස්මි නිමේසෝ අත්තරති එව මෙත යතහ පුතං සම්මප්පඤ්ඤය දත්තබ්බ. බාහිර පඨවි ධාතුවක් කුත්තියෙන් නම් ආධ්‍යාත්මික පඨවි ධාතු කුත්තියෙන් නම් මේ පඨවි ධාතුව ධාතු වශයෙන් එකක්මයි. ආධ්‍යාත්මික පඨවි ධාතුවත් බාහිර පඨවි ධාතුවේ බාහිර පඨවි ධාතුව සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නා. ආධ්‍යාත්මික පඨවි ධාතුවත් ඒ වගේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි කියලා බලන්න කියලා. ඒ වගේ හොඳට උගලන්ට පුළුවන් සිහි කරන්න එකින් එක ගන්නත් පුළුවන් එකටම ගන්නත් පුළුවන්. මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නිය දත් හම් මස් නහර අක්මාව කියන මේ වගේ ක්‍රමානුකූලව අරගෙන මේ ඔක්කොම මේ ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් කියන බලන්න. බාහිර කස්යන් වල තියෙන තද ස්වභාවයක් තියෙන දැන් මේ මේසෙම අල්ලනකොට දැන තද ස්වභාවයක් තියෙන කෙස්සියයි කියන ලබන කෙස්ලොම් නේද සම්මස්නහරේ කියන මේ තද ස්වභාවය බාහිර කස්යන් වල තියෙන තද ස්වභාවයෙන් එකම එකයි. බාහිර වස්තු වල තියෙන තද ස්වභාවය සත්‍ය පිළිදෙක් නෙවෙයි නම් කෙස්සියයි කියන කෙස්ලොම් නේද සම්මස්නහර කියන මේ පොටස් වල තියෙන තද ස්වභාවය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි නේද. මේක හේතු ප්‍රත්‍ය කනබුන ආහාර නේද ඇතුළ තියෙන්නේ කියලා හොඳට හිතන්න. ඕකේ කින් එකක් බලන්න පුළුවන් කෙස් කියන්නේ මේ ශරීරයේ ඇති එක් පටි ධාතු කොටසය. බාහිර කස්සල් වල ඇති පටි ධාතුව කෙස් කියන පටියත් මේ දෙකම සමානයි. බාහිර කස්සල් වල තියෙන තද ස්වභාවය සත්‍ය පුතුන් නෙවෙයි නම් කෙස් කියන්නේ මේ තද ස්වභාවය සත්‍ය පුතුන් නෙවෙයි නේද කියලා බලන්න. ඔය විදිහට වහම හිතනකොට ලොකු දෙයක් වෙනවා. මේ පේනවා කියන්නේ කාම විතර්ක එක එක දේවල් කාරණා සිහි වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. නෑ නොඑක් නොඑක් දේවල් හිත හිතා හිත හිතා ඔහේ හිතට අයාල යන්න තියෙන ඉඩ නැහැ. එතකොට මේකෙම සමුත්‍යකුත් වෙනවා. ඒ විදිහේ කරන ටිකමත් තියෙනවා. එතකොට ඊට පස්සේ ලොම් බහක් ගන්නවා අරගෙන ලොම් කියන්නේ මේ ශරීරයේ පටි ධාතු කොටසය. මේ ශරීරයෙන් බාහිර කස්තර වල ඇති පටි ස්වභාවය ලොම් නේ කියන ලබන මේ පටි ධාතු වශයෙන් එකක්මයි නේද කියලා බලන්න. කස්තර වල පටි ධාතු සත්‍ය පුද්ගල නුවන්නාක් නෙවෙයි මේ ලොම් කියන පටි ධාතු සත්‍ය පුද්ගල නෙවෙයි නේද කියලා බලන්න. ඔය වගේ එකින් එක දෙකින් එක කොටස් විස්තරම බලනකොට ඔන්න සෑහෙන විලාවක් ඕගලන්ට නොදැනීම මේක දැන් වැඩක් කරන්න දීලානේ. හිත නොයෙක් නොයෙක් දේවල් වලට යන්නේ නැති විදිය ලොකු උපායක්. ඔන්න ඔහොම කළා ආයෙත් ආනාපාන සති ටිකක් වැඩ. ආනාපාන සති වල ආයෙත් මෙහෙම බලන්න. එක පාට බැහැ. ඔහොම ප්‍රදේශ කැලල කැලල තමයි බලන්න වෙන්නේ. ටික ටික. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පිත්ත, සෙම, සැර, වලේ වගේ දේවල්. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු. බාහිර ලිංග වැව් පොකුණු වල තියෙන ආපෝ ධාතුවත් මේ ශරීරයේ තියෙන පිත්ත සෙම සරව කියන මේ ආපෝ ස්වභාවය කියන ආපෝ කියන්නේ ගලන වෙකිරෙන දැඳෙන ස්වභාවය. ආපෝ ස්වභාවය වශයෙන් මේ දෙකම එකයි නේද කියලා බලමු. බාහිර ලිංග යව පොකුණු වල තියෙන ආපෝ ස්වභාවයක් තියෙන ගලන වෙකිරෙන දැඳෙන ස්වභාවයක් තියෙන ඒක සත්‍ය පුද්ගලෙක් නොවන්නාත් මෙන්න මේ පිත්ත සෙම සරවලේ මුත්‍රා කියලා මේ ශරීරයේ තියෙන ආපෝ ස්වභාවය පුද්ගලෙක් නෙවෙයි සත්‍යෙක් නෙවෙයි නේද කියලා බලනවා. එතකොට මේ ශරීරයේ තියෙන උණුසුමක් තියෙනවා. ආහාර පාන දිරවන උණුසුමක් තියෙනවා. කෙස් පැහැෙන හැම රැලිවෙන ඉන්ද්‍රිය මෝරන උණුසුමක් තියෙනවා. ශරීරයේ පැවැත්ම ඇති කරන උණුසුමක් තියෙනවා. මේ උණුසුමයි පාහිර ගින්නේ කොටක් කිම් පහනකින් බලපෑකින් එන උණුසුමක් තියෙන. ඒ උණුසුමයි මේ උණුසුමයි දෙකම සමානයි නේද? බාහිර ගින්න කොටකින් දර කොටකින් ලිප්පකින් පහනකින් ඇති වෙන උණුසුම සත්‍ය සුද්ධිලෙක් නෙවෙයි. මේ ඇති වෙන උණුසුම සත්‍ය සුද්ධිලෙක් මොහ නෙවෙයි නේද කියලා බලනවා. ඊට පස්සේ බාහිර මේ ශරීරේ මේ වාත කොටස් ටික බලනවා. කන බොන ආහාර පාන පෙරළන වාතයේ තියෙන අතපය අකුලන්න දිගාරෙන් උපකාර වෙන වාතයේ තියෙන මල මුත්‍ර බහැර කරන් උපකාර වෙන වාතයේ තියෙන ඉක්කා ඔක්කාරෙන් වාතයේ තියෙන ආස්වාස ප්‍රස්වාස වාතයේ තියෙන මේ වාතයත් බාහිර කස්වල සොලවන බාහිර වාතක තියෙන දෙකම එකයි. ගස්වල අතු විති සොලවන බාහිර වාතයක් තියෙන මේ වාතයක් තියෙන දෙකම සමානයි නේද? බාහිර වාතයේ සත්‍ය පුත්‍රෙක් නෙවෙන්නත් මේ තියෙන සුලඟ සත්‍ය පුත්‍රෙක් නෙවෙයි නේද කියලා ඔහොම හිතනවා. හිතලා ඉබඳු මේ කොටස් හතරම කනපුන ආහාරන්නේ හැදෙන්නේ කියලා බලනවා. කනගුණ ආහාරයෙන් මේ රූපේ හැදෙන්නේ කොහොමද කියලා දන්නවද? ටිකක් කියන්න. අමාරු වගේද? එතකොට මේ ඔක්කොම සතර මහා ධාතු කොටස් ටික තමයි අපිට කය හැටියට පෙනෙන්නේ. හරිද? අර සරියුත් මහ රහතන් වහන්සේ උපමා කරන්නේ මැදින් මැටි පාකන් හිටෝල කෝටු බඳලා කෝටු ඇදලා වැලි වලින් බඳලා මැටි ඔබල උඩින් දිරියම් කරලා තියෙන දෙයට අවකාශය අවරාගෙන යන එකට ජී කියලා කියනවා. විත්‍ය කියලා කියනවා. පරිච්ඡ විත්‍ය කියනවා. ඒ වගේ අර කෝටු කණු හිටවෝ වගේ ඇට කෝටු හිටවල කෝටු බඳා වගේ විහරහටත් ඇට කෝටු තියෙන වැලි වලින් බඳා වගේ නහර වලින් පොතලා මැටි ඔබල වගේ මස් ඔබල උඩින් පිරියම් කළා වගේ හැමෙන් සිදුවෙන් උපදාලා තියෙන මේ ශරීරය වරිච්චි පිටියක් වගේ. එතකොට අවකාශය අහුරාගෙන සිටින මේකට කැලියුලින් අවකාශය අහුරාගෙන සිටින මේ කය මේ කොටස් ටික අවකාශය අහුරාගෙන මේ කොටස් ටිකට කයයි කියලා කියනවා. එතකොට ඔය කය ඇත්ත නොදන්න කම නිසා තමයි අද මේ කය සංඥාන තුල තියෙන්නේ. අද මේ කය ඇත්ත නොදන්න උට හිත සංඥාන කරනවා. ඔහොමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කන්නපුන ආහාරයෙන් හැදෙන්නේ කියලා කියන්නේ මේ රූපේ. එකට ආහාරය කියලා කියන්නේ ආහාර කියන්නේ පාළි වචනයක්. ආහාරති කියලා කියන්නේ ගෙන එනවා කියන එක පාළි වචන තේරුම ආහාරති කියලා ගෙන එනවා. ඕජත්තමකම් රූපකලාපං ආහාරකේති ආහාරෝ ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප හදන නිසා කබලිකාහාරට ආහාර කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා මේ අෂ්ටමක රූපකලාප හදන නිසා කනපුන ආහාරයට ආහාර කියනවා. ඕක හැදෙන්නේ මේ කනබුන ආහාරය කියන එක කබලින්ක ආහාරයේ අභිධර්මයෙන් පෙන්නන්නේ ඉතාම සියුම් රූපයක් ඇටියෙට. රූප අතර සුකුම රූප. රූප මහ භූත රූප හතරයි සුකුම රූප 24කුයි පෙන්නනවා. 23කුයි. එතකොට මේ සුකුම රූප වලින් එකක් තමයි කබලින්ක ආහාරය. එහෙම පෙන්නන්න හේතුව මේ කෙස්ලොම් නේද සම්මස් හැදෙන කබලින්ක ආහාරය කියන එක ඇත්තටම කියවිය හැටියට පේන්නේ නැති තරම් සිවුම් එකක් නෝනෙමයි බලන්න වෙන්නේ. ඉබ්බඳු තැනකින් තමයි අපේ මේ කෙස්ලොම් නියදත් හැදෙන්නේ. ඒ කියන්නේ දැන් අපි පාප පාම කෝපි මුණට කියලා කන පුන ආහාර පාන මෙහෙම රගුවට හම්බුනාට ඕක කටට දාලා දැන් මෝලක් වගේ කටේ තියෙන දත් ටිකක් හොඳට රෝත් කෑලි කඩන්න ඈ හපනවා කියලා කියන්නේ දැන් කෑලි වලට ආහාර කැබලි කරනවා මොනවද දාලා එතනින්ම ඔය කෙල ටිකක් උපතු වෙලා සම්පූර්ණ ඒ කෙල කියන්නේ මේක මේ ඇපිල් ටිකක් වගේ ආහාරයක රළුකම අඩු කරන ආහාරය මොලොක් කරන්න තියෙනවා. දැන් ඔය වලසුන්ගේ වගේ එහෙම කෙල ගෑරුනහම ඔය ඇට කෑල්ලක හරියට මඤ්ඤු කාලයක් වගේ ජිලිජිලි ගන්න තත්ත්වයටපත් වෙනවා. ඒ තරම් මොලු. මේ කෙල වලින් කරන්නේ ආහාරය සම්පූර්ණ තඹන. මොලොක් කරනවා. හරියට කටේදී මොලොක් කරලා දිරවන්න පහස බවට පත් කරන ඔන්න වැටෙන අපාරද ආමාශයට වැටුනහම ඒකෙත් තව තියෙන ඇසිඩ් දෙකක් මේ ආහාර දිරවන. ඊට පස්සේ අර සිමෙන්ති කවලම් කරන අර මැෂින් එකකින් කවලම් කරන මේ වගේ මේ කොට්ටාස වාතය කියලා වාතයක් තියෙන මේකෙන් ආහාර පාන පෙරලනවා. පෙරලුවහම අපි කන බොන ආහාර සම්පූර්ණ ජීර්ණයක් වෙනවා. ඈ ආමාශය තුනේ සම්පූර්ණ කාඩි කාඩියක් වගේ ඈ ගෝඩහැලියක් වගේ සම්පූර්ණ දියරයක් වෙනවා. දියරයක් වුණාම දැන් ওই ස්ත්‍රීන්ට 28 තියම් පුරුෂයන්ට 30 තියම් බඩවැලක් කියලා කියන්නේ. ඔය ධික බඩවැලක් තියෙනවා. මේ ශරීරය ඇතුලේ තියෙන කර්මජ තේජ ධාතුව කියලා කර්මයේ මොකක්ද තේජස. අපි ওই බලන්නේ මේ උමකට්ටක් එහෙම තිබුණා උණ අඩුද වැඩිද කියලා. ඒ උණ වැඩි නම් උණ අපි උණ වැඩි කියනවා. මේ ශරීරයේ පැවැත්ම ඇති කරන්න අවශ්‍ය උණක් තියෙනවා. සතුටේ ජීවත් වෙන කියන්නේ. ඔය උණුසුම බෙහෙවින් පවතින මේ බඩවල ආශ්‍රිතය. දැන් මේ කන බොන අහ දියරේ දැන් මේ බඩවල දිගේ යන තමයි යන්නේ. දැන් හොඳට රත් වෙච්ච බටයක් දිගේ වතුර ටිකක් යවන්නකො මොකද වෙන්නේ? වාස්තු වෙනවානේ. ඒ වගේ මේ බඩවැල තිගේම අර කනපුන ආහාර පාන වලින් හැදිච්ච දියරය දිගට යනකොට මේ උෂ්ණයට සම්පූර්ණ මේක වාස්තු වෙනවා. හරිද? මේක රස කොටස් ටික වාස්තු වෙනවා. කොහොම ගිහිල්ලා 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 කෙළව වලට රොඩු ටික විතරක් ඉතුරුන එකට කියන අපි අසති කියලා. අන්න අර වාස්තු වෙන ගතියට තමයි කබලින් කාහරි කියන්නේ. ඒකයි සිකුම්ලික කියන්නේ. අන්නේ වාස්තෙන් තමයි මේ කෙස් හැදෙන්නේ ලොම් හැදෙන්නේ දත් හැදෙන්නේ. අපි මහා ආත්ම භාවයක් හිතාගෙන හිටියට මගේ මූණ ලස්සනයි මම හරි හැටයි අර නළුව හරි ලස්සනයි කිව්වට ওই කබලින්කා හරියට තමයි කියන්නේ. දත් හරි ලස්සන, බත් කෑල්ලක් හරි ලස්සන, ප්‍රාන් කෑල්ලක් හරි ලස්සන ඉන්දියප් එක කියලා කිව්වොත් තමයි. ඇත්ත ඒක. නමුත් ලුකචාර චිත්තචෛතසික ටිකක් එකතු වෙලා කනකොන ආහාරයේ ඒ චිත්තචෛතසික පිටේ තියෙන ගති ටිකක් තියෙනවා මම ඒක වෙනම කියලා දෙන්නම්. ඉත්‍රිංජී පුරුචින්ද්‍රී ජීවිතින්ද්‍රී කියලා මේක තැන්පත් වෙනකොට හිතේ හිතේ තැන්පත් වෙන අනුපිළිවෙලක් තියෙනවා. ඈ ඒ අනුපිළිවෙලකට තැන්පත් වෙලා තමයි මේ එක එක හැදෙන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ හිඳයි මේ රූපයේ කෙසුම් නේද සම්මස්නහර කනබුන ආහාර වෙනස හැදුනා කියලා කියන්නේ. ඒ නිසායි අපේ ඇඟේ පත්තට පාන් කෑලි ඉන්දියාපරණ තේන්නේ නැත්තේ. වැරදෙන්න මේ හේතු වෙලා තියෙන්නේ මේ ආහාරය ඔය ආකාරයකට පරිවර්තන වෙලා යන නිසා. ඉතින් නමුත් මේක කබලින්ක ආහාරෙම තමයි. මේ අත කඩාගෙන පොඩි එක්කවොත් ඒ ශරීරයේ තියෙන ආහාර චක්‍රයේ අර විදිහටම ඒක දිය වෙලා ඒ තථාගේ ඇඟේ තියෙන හම්මස්ලේන ආහාර හැදෙනවා මිසක ආය අත්‍යදි බඩේ නැහැ. අපිට මේ ශරීරේ මම වුණාට ඒ සතට මේක ආහාරයි. ඌරෙක් කුකුලෙක් ගත්තාම ඒ ශරීරේ ඌට තමයි ඒක අපිට ආහාරය. ඉතින් අන්තිමට කබලින්ක ආහාරේ මම කරගෙන මේ හැමෝම ඉන්නේ. ඒ නිසා කබලින්කාහාරයේ පිළිසිඳ දැක්කොත් නැවත සංයෝජනයකින් බැඳුණු කෙනා මේ ලෝකෙට එන්න හේතු නැහැ කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවද? මේ රූපේ දරුවා කියන අදහසින් හරි පුතා කියන අදහසින් හරි අම්මා අප්පච්චි කියන අදහසින් හරි මේක මම කියන අදහසින් හරි අපි මේ රූපෙට බැඳලා තියෙනවා නම් බුදුහාමුදුරු දේශනා කරන කබලින්කාහාරේ චන්දරාගය දුර වෙලා නැහැ කියලා කියන්නේ. මේ කබලින්කාහාරේ චේතනාව තියෙනවා. මේ ශරීරයට මම කියලා කියනකොට මේ මගේ ඇහැ කියනකොට කබලින්කාහාරේටයි තණ්හාව. ඇහැ වැරදිච්ච හින්ද ඇහැ මම කියලා. ඇහැ කබලින්කාහාරේ කියනක පිළිසිඳ නොදන්නාකම නිසා ඇහැ කියන නිමිත්තක් ඇති වෙනවා. ඇහැ කියන නිමිත්තටයි අපි කැමති. එතකොට කබලින්කාහාරෙන් තියෙන ඇහැ දුර්ලයයි. අපි හදාගත්ත ඇහැ දිරන්නේ. ඒ ඇහැත් කැමැත්ත ඇති වෙච්ච ඇහැ තමයි ප්‍රතිසන්දිත යන්නේ. ඉතින් මේ කබලින්කාහාරේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන කබලින්කාහාරේ ඡන්දයක් තියෙනම් ප්‍රේමයක් තියෙනම් පහන වාසාවක් විපාසයක් ඇති තා විඥානයේ පිටිනවා විඥානය ඇති කලේ නාම රූප වෙනවා නාම රූප මුතායත නැති වෙන සලායතන පච්චය පස්ස පච්චය වේදෙන ඒ වගේ ජරාම රසෝක පරිදි දුක් දුමන සුඛායස සම්භවන්ති කියලා දෙන්න කබලින්කා හරි තණ්හාව කියනකොට බත්තිගාන කවුපිගාන මුණට පිටන සීකර ගන්න එපා එහෙම තණ්හාව ගත්තත් තණ්හාව මේ අතමගේ හැමගේ කියලා ගත්තත් කබලින්කාහයට තණ්හාව. ඒ නිසා අපි මේ කබලින්කාහාරයේ පිළිසිඳ නොදකින්න කම නිසායි කබලින්කාහාරයේ මමමගේ කියලා කෙලෙස් ඇති කරගන්නේ. ඒ කබලින්කාහාරයේ මමමගේ කියලා කෙලෙස් ඇති කරගැනීම හේතු වෙනවා නැවත මේ විඥානයේ කබලින්කාහාර රූපයකට බැසගන්න. ආයත් කබලින්කාහාරයේ පිළිසින්න දුකිනකොට කබලින්කාහාර රූපේ මමමගේ කියන තැනකින් තණ්හාව ඇති වෙනවා. ආයත් ඒ කෙලෙස් දේතුන කබලින්කාහාර රූපයකට බැසගන්න මේකකින් කෙලවරක් නැහැ. අන්තිමට ඒකයි අර ආසීසෝපන් සූත්‍රයේ තියෙන සාරුපිය හතර දෙනා ආවරණ කරගෙන අපි ඉන්නේ. පටිඝාපෝතේජෝ වායෝ කියන සතර මහා ධාතුව මම කියලා හිතාගෙන ඉන්නේ. මගේ අත මගේ කන මගේ මූණ මගේ නහය කියලා තව ඒවා ලස්සනක් බලනවා ඔය ආදරණ කොට හිතාගෙන ඉන්නේ. ඉතින් කවදා මහද්දාසක මේ ඇත්ත දැක්කහමයි අපි මේ පිටින් දෙන්නේ. ඒ නිසා වැඩියෙන් නාම ධර්ම ඕනේ නැහැ. ගොඩක් ඕනේ මේ රූපයේ පිළිසින්ද දකින තැනට උත්සාහවත් වෙන්න. කබලින්කාහාරයේ පිළිසින් දකින්න. මේ රූපයේ දකින්නකොට කබලින්කාහාරයේ බව Tamante ඇස් මට්ටමට පෙනෙන මට්ටමට එන තැනට ගන්න. අසුර රූපය ගන්න. මේ සඳහා මුදින උත්සාහවත් වෙන්න. ටිකක් භාවනා කරන්ද දැන් ඊළඟපස වෙනදුහාම තුනමාර විතර වෙයි. අපෝ හතරමාර විතරකම් භාවනා කරන්න. එතකොට පහත සිලිස්සෝවන්න කරන් ඉස්සෙල්ල මොහ හතරමාර විතර එන්න ආයෙ අපි ආයතනික කතා කරමු තියෙන ප්‍රශ්න ගැටුව. භවනා කරනකොට තියෙන ප්‍රශ්න ගැටුව හරි. සාමාන්‍ය උත්තර ප්‍රශ්න හරි ආයෙත් අපි කතා කරමු නේ. එනම් මොනවද තියෙනවද තේ ටික කතා කරන්න තියෙනවා. භවනා කරන්න පැහැදිලිද? හොඳයි තේරුම් ගන්න.